ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ වැදගත්ම අමාත්‍යංශයක වැයශීර්ෂ නැත්නම් කාරක සභා අවස්ථාවේදී ඒ පිළිබඳව අදහස් ස්වල්පයක් එකතු කරන්නට ලැබීම පිළිබඳව මගේ ස්තුතිය මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. මේ රටේ 1987-90 වකවානුවේ තරුණයන් පිළිබඳ ඇති වුණු මහත් ආන්දෝලනාත්මක ව්‍යසනකාරී සිද්ධියෙන් පස්සේ එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා පත් කරා තරුණයන් පිළිබඳ කොමිෂන් සභාවක්. ඒ කොමිෂන් සභාවේ උපසභාපතිවරයා විදියට නැත්නම් දෙවනි සාමාජිකයා විදියට කටයුතු කරේ මහාචාර්ය ජීල් පීරිස් මැතිතුමා. මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මැතිතුමා ඒ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදියට කටයුතු කරේ. ඒ කොමිසම ඉදිරියට ආපු එක තරුණයෙක් කිව්වා 1948 මේ රටේ නිදහස හම්බුණා. ඒක ඇත්ත. ඒක හම්බුනේ අපිට නෙවෙයි, කොළඹ රාජකීය විද්‍යාලයට. 1956 මේ රටේ පෙරලියක් වුණා. හැබැයි ඒකත් හම්බුනේ අපිට නෙවෙයි, ඒක හම්බුනේ කොළඹ ආනන්ද විද්‍යාලයට. 87 අපි කැරලි ගැහුවේ අපේ ගමේ ඉස්කෝලේ නිදහස ආරම්භ දෙන්න කියලා. ඒ වාක්‍ය තුල තියෙන්නේ හරි ගැඹුරු අර්ථයක්. ඒ වගේම තරුණයන් පිළිබඳ කොමිෂන් සභාවේ එක තැනක සඳහන් වෙනවා අනුරාධපුරෙන් ආපු ගුරුවරයෙක් තමුන්ගේ පාසල පිළිබඳව කරපු විවරණයක්. පාසලේ එක කාමරයයි තියෙන විදුහල්පතිවරයා කාමරේ. ඒකේ අගුල එළියෙන් ලොක් කරන්න පුළුවන් කම නැහැ, ඇතුලෙන් ලොක් කරන්න. ශිෂ්‍යෙක් හැමදාම රිංගලා ගිහිල්ලා ජනේලෙන් තමයි ඇතුලෙන් දොර ඇරියම විදුහල්පතිතුමා ඇතුළේ ඒ කාමරයට ගිහිල්ලා ලිපි ලේඛන ගන්න. පාසලේ එක වැසිකිළියයි තියෙන, ඒක පාවිච්චි කරන්නේ කාන්තා ගුරුවරියන් සහ ශිෂ්‍යාවන්. පිරිමි ගුරුවරුන් සහ ඒ වගේම ශිෂ්‍යෝ යන්නේ ඇසලා තියෙන ලඳු කැලේකට ශරීර අවශ්‍යතා. එහෙම කියන ගමන් කියනවා මේ හා සමාන කතාවක් දකුණු පළාතේ පාසල් 51කින් පුනරුච්චාරණය වුණා කියලා. ඒතකොට එහෙම යුගයක් පිළිබඳවයි අපි කතා කරන්නේ. ඒ නිසා මම පළමුවෙන්ම සාමාන්‍ය අධ්‍යාපනය ගැන කතා කරනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමා අපේ අධ්‍යාපනයේ ස්වරූපය පිළිබඳ වැදගත් ලියවිල්ලක් ලිව්වා. ඒ ලියවිල්ලේ ඔහු කියනවා පෙරවදනේදී ලෝකේ පරණම අධ්‍යාපන දෙපාර්තමේන්තු තුනෙන් එකක් තමයි ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තු. එදා ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව විදියට ආරම්භ වුණේ. ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇති වුණේ 1867 මාර්තු මාසේ. ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි ලංකාවේ 1869. ඉන් පස්සේ ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි මේජි පුනරුදයෙන් පස්සේ ජපානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇති වුණේ 1871. එහෙනම් ජපානයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇති වෙන අවුරුදු දෙකකට කලින් ඇමරිකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇති වෙලා අවුරුදු දෙකකට පස්සේ තමයි ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇති වුණේ 1869. ඒ නිසා තමයි 1969 ලංකාවේ අධ්‍යාපනයේ සියවස සැමරුවේ දිවංගත IMR ඊරියගොල්ල මැතිතුමාගේ සමයේ එදා දණ්ඩගමුව මන්ත්‍රීවරයව හිටපු මේ ගරු සභාවේ, මෙතන නෙමෙයි පරණ පාර්ලිමේන්තුව තියෙන සභාවේ, එදා 65-70 යුගයේ. දැන් සාමාන්‍ය අධ්‍යාපන 1869 ආරම්භ වුණා. 2019 ගිය අවුරුද්ද වෙනකොට අධ්‍යාපන 150ක් පිරුණා. හිටපු ආණ්ඩුයි කාටවත් අධ්‍යාපනයට 150 පිරුණා වගේ වගක් නැහැ. එදත් එහෙමයි. ඒකේ වෙනසක් කළ යුතුව තියෙනවා. අධ්‍යාපනයේ සියවස සම්පූර්ණ වුණාම සියවස් ප්‍රදර්ශන පැවැත්වුව විතර නෙවෙයි, වැදගත් වෙළුම් තුනක් අධ්‍යාපනය පිළිබඳව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට පත් කළා. ඒ වෙළුම් තුන අදටත් අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ ලියවිච්ච වැදගත්ම ලියවිල්ලක්. ඒ වෙළුම් තුන ගන්න පුළුවන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඕන කෙනෙකුට. ඒක කියවුවොත් ලංකාවේ දිසාපාමොක් යුගයේ ඉඳලා වර්තමානයේ දක්වා හොඳ ලියවිල්ලක්. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි ඉන්නේ අධ්‍යාපනයේ අද දෙවනි කාර්තුවේ පශ්චාත් යුගයේ. අධ්‍යාපනයේ පළවෙනි කාර්තුව කියන්නේ දිසාපාමොක් යුගයේ. ගුරුවරයා ගියා ළමයාගේ ගෙදරට. ගුරුවරයාට හිතන දෙයක් හිතන වෙලාවක හිතන විදිහට ගුරුවරයා ඉගැන්නුවා, ළමයා ඉගෙන ගත්තා. අධ්‍යාපන දෙවනි කාර්තුවේදී පාසල කියන ප්‍රපංචය ඇති වුණා. ගුරුවරුත් ආවා, ළමයිතුත් ආවා, නිශ්චිත කාල රාමුවක්, නිශ්චිත විෂය නිර්දේශයක්. හැබැයි ළමයින්ට තඩි බබා ඉගැන්නුවා. දිසාපාමොක් යුගයේ අපි තලකාපු කතාව වගේම අධ්‍යාපනයේ දෙවනි කාර්තුවේ පළවෙනි යුගයේ අපි අහලා තියෙනවා ස්කූල් ඉන්ස්පෙක්ටර් වෙනවායි කොහොම නිකන් DIG මහත් වෙනවා වගේ තමයි ඉස්කෝලේ. අධ්‍යාපනයේ දෙවනි යුගයේදී ඔය ගුරුවරු උගන්වන ළමයි ඉගෙන ගන්නවා කියන සංකල්පේ බිඳ වැටුණා. ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය පිළිබඳව කතා කරා. ෆැසිලිටේටර් කෙනෙක් විතරයි ගුරුවරයා පහසුකම් සලසන්නේ විතරයි. ඒ නිසා මම ඒ කාරණා ප්‍රවිෂ්ටයක් විදිහට ගත්තේ අද වෙනකොට අධ්‍යාපනයේ ශතවර්ෂකහමාරක් ගත වෙලා තියෙනවා ලංකාවේ. ඒ ශතවර්ෂකහමාර 2019 කඩින් වර්ෂයක් විදිහට පහුණා. මම ඒක හිටපු අගමැතිතුමාට හිටපු අධ්‍යාපන අමාත්‍යතුමාට කිව්වා අධ්‍යාපන 150 පිරුණා 2019 දී. ඒක අපි ඉතා වැදගත් විදිහට අධ්‍යාපනයේ පළදායි විදිහට යොදවන්න ඕනේ කියලා. එහෙම යෙදුනේ නැහැ. ඒ නිසා ඒ අස්පය ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ දැන් හරි අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපනයේ 150 වෙනුවෙන් යම් කිසි කටයුත්තක් කරන්න ඇස් ඇරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම එතනින් එන්න කැමතියි විද්‍යාපීඨ. විද්‍යාපීඨ 3 අවුරුදු කාලයක්. අවුරුදු 2ක් ජාතික ශික්ෂණවේදී ඩිප්ලෝමාවට අදාළ අභ්‍යන්තර. ඊළඟ අවුරුද්ද පාසල් තුලට. මේක 3 අවුරුද්දම අරගෙන අධ්‍යාපන අමාත්‍යතුමනි මේ අධ්‍යාපනවේදී උපාධිය BEd Bachelor of Education ජාතික අධ්‍යාපන ආයතනයෙන් දැනට දෙනවා. හැබැයි ඒක එකතු කරපු විද්‍යාපීඨ දැන් ඊළඟ යුගයට යන්න කාලේ හරි. ඒ වගේම පාසල් තුල දරුවන්ට උපදේශන සේවය සඳහා පාසලේ ගුරුවරුම දාන්න එපා. ඒක ඛේදවාචකයක්. සමහර වෙලාවට සමහර අය උපදේශනය කළා කැන්ටින් එකට ගිහිල්ලා විවේක කාලෙදී අර ඒ දරුවගේ සම්පූර්ණ තොරතුරු එළියට එනවා. ඒ නිසා වෙනම උපදේශනය සඳහා කණ්ඩායමක් යොදවන්න. පාසලේම ගුරුවරයා දාන්න එපා දරුවාගේ උපදේශන වෙන්නේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ ඔබතුමා ඉස්කෝලේ යන කාලේ උපදේශනය කියලා කවුන්සලින් කවුන්සලර්ස්ලා හිටියේ නැහැ. හැබැයි දැන් කවුන්සලර්ස්ලා ඕන ආතතියත් එක්ක. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම විද්‍යාපීඨ ගුරුවරුන්ට පත්වීම් කඩිනමින් දෙන්න. මොකද නැත්නම් ඒ අයගේ ජේෂ්ඨතාවයට ඒක බලපාන. ඒ නිසා කඩිනමින් ඒ ලබා දීම වැදගත්. මම එතනින් වේගෙන් එන්නට කැමතියි. නව නිපැයුම් පිළිබඳ කාරණයට රාජ්‍ය අමාත්‍යතුමිය මේ ස්ථානයේ ඉන්නවා. රාජ්‍ය අමාත්‍යතුමනි සමහර වෙලාවට මේ බලපත්‍ර ගන්න අවුරුද්දත් අවුරුදු 3ක් අතර කාලයක් ගත වෙනවා. දැන් යම් කෙනෙකුට තියෙන පුළුවන් නිර්මාණශීලී සිතුවිල්ලක් අලුත් නිර්මාණයක් පිළිබඳ. හැබැයි ඔහුට අර දෙන ඒ පුරවන්න දෙන ස්ට්‍රක්චර් එක පුරව ගන්න තරම් දැනුමක් නැති වෙන්න පුළුවන්. වඩු බාසු නැහැ කෙනෙකුට, මේෂන් බාසු නැහැ කෙනෙකුට නව නිපුමක් ගැන සංකල්පයක් එන්න පුළුවන්. හැබැයි ඔහුට අර එතන දෙන ඒ ෆෝමැට් එක පුරවන්න දැනුමක් නැහැ. අද ඒක නිසා ඇති වෙලා තියෙන බරපතල තත්ත්වය. අද කියන්නේ මේ ඔබතුමිය කාලේ නෙමෙයි. මමත් ඔය විෂය බාර නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියා. මම ඒ කාලේ කටයුතු කරපු නිසා මම දන්නවා. මම ඔබතුමියට දෙන්නම්. මොකද මම එතෙන්ට මේ පෑනක කැමරාවක් හයි කරපු කෙනෙක්. මම නියෝජ්‍ය අමාත්‍ය විදිහට පත් කළා. මම එතෙන්ට පත් වුණාට පස්සේ මම එතෙන්ට යන්න කලින් පෑනක් එතෙන් මේ ගහපු එක්කෙනෙක් යවලා එතන වෙන දේවල් ඔක්කොම පටිගත කරපු එකක් තියෙනවා. මම එතෙන්ට කඩම් පණින්න හිටපු දවසට දවස් ගානක් තිබිලා මම මගේ මට බොහොම පොඩි කාලේ තියෙනවා. මම ඔබතුමියට ඒක දෙනවා. ඉනේ මම දෙනවා, මේ දෙනවා. ඔබතුමියට ඒ CD එක දෙනවා. මේ CD's කෝපි ගහගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඔව්. ඔව්. පේටන් බලපත්‍ර සහ වෙළඳ ලකුණු කාර්යාංශය. එතකොට මම ඒකේ CD එකක් ඔබතුමියට ලැබෙන්න සලස්සනවා. ඒ තව CD එකක් මම සභාගත කරනවා. එතකොට දැන් එතන තියෙන
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා ඔබතුමියට.
මට දුන්න කාලයක් ඒ කාලෙත් එක. එතකොට දැන් මම එතන
ඒ කාලෙත් එක
තමයි. ඊට පස්සේ එතන ගියපුවාම මේක බලපුවාම පේනවා ඒ නිලධාරීන් කාඩ් ප්ලේ කරනවා කම්පියුටර් එකේ. ඒගොල්ලන්ට කියනවා මේ ෆෝමැට් එක පුරව ගන්න මෙතනම කණ්ඩායමක් හැදිලා ඉන්නවා. මම ඔබතුමියට ඒ අදාළ පුජ්‍යලය දෙන්නම්. මේකට මේ සිද්ධියට භාජනය වුණා. එතකොට
අමාත්‍යංශයේ කතාවක් නේද ඔබතුමා කියනවා. බුද්ධිමය තොරතුරු
බුද්ධිමය
දේපල ඒක තියෙන වෙළඳ අමාත්‍යංශ.
වෙළඳ ලකුණු.
වෙළඳ අමාත්‍යංශ.
පේටන් බලපත්‍රයක ඔබතුමියට නේද
ඇයිද? නෑ.
පේටන් බලපත්‍ර ඔබතුමියට නේද?
නෑ.
සමාගම් රජිස්ට්‍රාර් නෙමෙයි මං අහන්නේ.
නෑ මන්ත්‍රීතුමා, ඔය ඔබ කියන ආයතනය දැනට ගැසට් වෙලා තියෙන වෙළඳ අමාත්‍යංශය හැටියට. නමුත් අපිට එන නව උත්පාදන සඳහා අවශ්‍ය වෙන අය අපිත් එතනට යොමු කරනවා. නමුත් ඔබ කියන ආයතනය
තියෙන දැන් මේවනේ නව නිපයුම් කරුවෙක්ට වෙන්නේ. මම මේ ඔබතුමිය මේක අහන් ඉන්න මම කියන කාරණේ. දැන් මම නව නිපුමක් කරනවා. හැබැයි මට අර ෆෝමැට් එක පුරව ගන්න විදියක් නැහැ. මම එතනට ගියාම එතනින්ම යොමු කරනවා. ෆෝමැට් පුරවන්න වෙනම කල්ලියක් ඉන්නවා. සල්ලි දීලා පුරව ගන්න පුළුවන්. එතෙන්ට ගියාම මේ අහිංසකයාට ඒක පුරවලා දීලා උදව් කරනවට අමතරව අර කොන්සෙප්ට් එක වෙන රටකට විකුණනවා. නැත්නම් වෙන පුජ්‍යලෙකුට විකුණනවා. අන්තිමට අර මනුස්සයාගේ කොන්සෙප්ට් එකේ මනුස්සයට නැහැ. සල්ලිත් වියදම් වෙලා. ඒ නිසා මෙතන නිවැරදි කරා මම උදාහරණ දෙකකින් කියන්නම්. වෛද්‍ය සරත් විමල සූරිය. ඔහු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව ඉන්න කාලේ නාවික හමුදාවත් එක්ක වැඩ කරා. ඔහු නිෂ්පාදනය කරා මාරාන්තික භූමිතල් කුප්පියට විකල්පයක්. ඒ වගේම හිරුවෙලියෙන් නැහැ වෙන රටක කරුවලේ ඉන්න නොසිටින්නට අවශ්‍ය විදුලි බල මණ්ඩලයට වියදමකුත් නැති විදුලි පහනක්. ඒ වගේම විදුලි බැටරි පැනල මගින් නිවසට මේ දැන් ගන්න ක්‍රමයට අමතරව ඊට වඩා සරලව විදුලිය ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒ වගේම ස්වයංක්‍රීය රේල් ගේට්ටුව. ඒක ඔහුට අවසර දුන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව. මම මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලත් තියෙනවා.
ඒ වගේම සුරතමා ඔබගේ කාලය අවසන්, ඔබගේ කතාව අවසන් කරන්න.
වනාලි ඌරෝ ඉත්තෑවුන් රිලවුන් හානි නවත්තන්න මේ අදාළ නව නිපෙයු. මම ඇමතුමිය කියන කියන වාක්‍යයට ඔබතුමිය උත්තර දුන්නොත් මට මේ ඒ නිසා එතුමාට අවසානයේ සිද්ධ වෙලා තියෙන නව නිපෙයුම් ටික වලදාලා පංසුකූලයක් දෙන්න. දෙවනි පුජ්‍යලයා තමයි ගම්පොළ දොළුව ප්‍රදේශ විකුම් සම්පත් දිමුල් ගස්තැන්. විකුම්ගේ සමහර නිර්මාණවල කෑලි ගලවගෙන ගිහිල්ලා සුසිල් ප්‍රේමදාන ඇමතුමා විකුම් ගැන දන්නවා. ඔබතුමා මුණ ගැහෙන්න ආවා. ඇමතුමියටත් ඔහු කතා කරලා තිබුණා. ඒ නිසා මම ඔබතුමන්ලා දෙපළටම එකක් තමයි මෙන්න මේ යෝජනා කීපය ඉතාමත් කෙටියෙන් කරනවා. මේ පේටන් බලපත්‍ර
සම්බන්ධ
මට විනාඩි
ඉලාවත් එක්ක තමයි අවසන්. ඔබතුමාට වැඩිපුර වෙලාවත්
නෑ. මට වෙන් වෙලා තිබුණු විනාඩි 6යි. පස්සේ විනාඩි 10යි.
ඔක්කොම විනාඩි 11ක්. ඔබතුමාගේ දැන් විනාඩි 12 යන්නේ. නෑ 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 නෑ. දැන් විනාඩි 12ක් වෙලා තියෙනවා අවසන් කරන්නත්.
මම අවසන් කරනවා. ඒ නිසා මම කියන්නේ නව නිපයුම් කරුවන්ට තාක්ෂණ විද්‍යාල, කාර්මික විද්‍යාල, තාක්ෂණ විශ්වවිද්‍යාල විද්‍යායතන තුලින් සහාය දෙන වැඩපිළිවෙළක්. ඒ වගේම විදාතා මධ්‍යස්ථාන තුලින් සහාය දෙන වැඩපිළිවෙළක්. ඒ වගේම ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා පේටන් ලෝයර් කෙනෙක්. අපිට පේටන් ලෝයර්ස්ලා වැඩි ප්‍රමාණයක් හදාගන්න පුළුවන් නම් මේ නවනිපයුම් කරුවන්ට සුසිල් ප්‍රේමදාසතුමා මේ පිළිබඳව දන්නවා. පේටන් ලෝයර්ස්ලා ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා වගේ පේටන් ලෝයර්ස්ලාගේ ලංකාවේ ලොකු අඩුවක් තියෙනවා. පේටන් ලෝයර්ස්ලා අපිට හදාගන්න පුළුවන් නම් සහ නවනිපයුම් කොමිසමට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් නම්, ඒ වගේම මේ ආයතනවල වැඩ කරන අය මේ කන්සෙප්ට් වෙන රටවල් වලට විකුණන. ඔබතුමාට දන්නවා දැනටත් කොතල හිඹට වල අයිති අපිට නැහැ. මට පෙන්වන්න පුළුවන් අපේ රටේ
ගරු මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න විනාඩි දෙකකට වැඩිපුර ඔබතුමාට දීලා තියෙනවා.
පේටන් අයිති තියෙන ඇමරිකාවට, එහෙම නැත්නම් යුරෝපයේ, එහෙම නැත්නම් ජපානයේ මේ වගේ රටවල් වල මේ අපේ උරුමයන්. ඒ නිසා මේ අපේ සම්ප්‍රදායික පාරම්පරික උරුමයන් අපි ලබාගත යුතුව තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු අමතුමා
අවසන් කරන කතාව
කරනවා. ඉතහාස ලබන අවුරුදු 72ක් තාම අපිට ජාතික තෘතීක අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ. ජාතික තෘතීක අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගොඩනැගුවොත් තමයි මේ තෘතීක අධ්‍යාපන පද්ධතිය වඩා විධිමත්ව ගෙනියන්න පුළුවන්. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා. මහාචාර්ය ජීඑල්පී
අවසන් කරන කතාව ගරු ඇමතුමිය පිළිතුරු දෙන්න කැමති නම් විනාඩියකින් ඉතා කෙටියෙන් පිළිතුරු දෙන්න.
ඔව්
ගරු සීතා අරබේකොළ ඇමතුමියට දෙන්න
වෙනවා. අවසන් වශයෙන් මම ඉල්ලන්නේ තෘතීක අධ්‍යාපන ආයතන වල
උත්තර දෙන්න කැමතියි. එතුමා කතා ඉවත් කරපු කාරණා
ඔබතුමාගේ කතා ඔබතුමාගේ වෙලාව අවසන් කරනා කළ ඇමතුමියට වෙලාව දෙන්න. මේ ඇමතුමිය කතා කරන්න.
කාරණා කීපයක්. එකක් තමයි මෙතුමා සඳහන් කරපු අර ආයතනය පිළිබඳ. එතුමා සඳහන් කරන්නේ පේටන් බලපත්‍ර ලබා ගන්න ආයතනයේ දැනට පිහිටා තිබෙන වෙළඳ අමාත්‍යාංශය. නමුත් ඔබතුමා කියපු දේත් සමගම 100%ක් එකගයි. ඒ ආයතනයට නව නිපැයුම් කරුවන්ට යාමේ දිසා එතනදී ඔවුන්ගේ කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා ඇති. මම ඔවුන්ගේ කාර්යභාරය විවේචනය කරන්නේ නැහැ. නමුත් ඔය කියන අතරමැදි අපහසුතා ඇතිවීම වැළක්වන්න අමාත්‍යාංශයක් විදියට පරිශ්‍රණ සහ නව නිපැයුම් අමාත්‍යාංශය තුල දැනටමත් ක්‍රියා කරගෙන යනවා. මේ කොවිඩ් ආසාදිත මේ දෙවෙනි රැල්ල නිසා මදක් ජනතාවට ඒමට අපහසු වුණා. නමුත් අපි සිංගල් වින්ඩෝ කවුන්ටර් එකක් එහෙම නැත්නම් එකම තැනකදී සියලු කාර්යයන් කරගත
හැකි ආයතනයක්
පිටවල තියෙනවා. ඒ නිසා එතනින් ඔය පිළිබඳ ගැටලු අඩු වෙනවා. ඊළඟට ඔබ සඳහන් කළා පුද්ගලයන් දෙදෙනෙකුගේ නම්. පළවෙනි පුද්ගලයාගේ නිපෙයුම් පිළිබඳ මට මේ කාලේ චුද්දදී නෙමෙයි, මම හිතන ඔබ ටිකක් දීර්ඝ කාලයකට ඈත දෙයක් කිව්වේ කුප්පිලාම්පු සිද්ධිය සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි මන්ත්‍රීමේ අවසන් කරන්න.
විකුම් පිළිබඳ කතාව නොවැම්බර් 26 මට ඔහුගේ මේ ලිපි ලේඛන ලැබුණා. ඒ පාසලකට ලබලා දීලා තියෙන ඒ ඔහුගේ අනුකෘතිය එහෙම නැත්නම් ආකෘතියකට හානි වෙලා තියෙන ඒ සඳහා ගම්පොළ පොලිසිය දැනට පරීක්ෂණ කරනවා. මට නිතරම එතුමන් දෙක අපි
කතා කරනවා. හරි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු අතාවල ඇමතුමා ඔබට විනාඩි 5ක කාලයක් තියෙනවා.
ඒකත් අඩු වුණාද?
නාඩියක් අඩු වෙලා තියෙනවා ඇමතුමාගේ ලාවෙන්.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. නහමදුන් සලියලා රසූලිල් කරීම්. වෙලාව මදි. විශේෂයෙන්ම அதாவது විශේෂமாக இந்த நாட்டின் கல்வி அமைச்சுக்கு தலைமை தாங்குகின்ற எங்களுடைய மூத்த ஒரு தலைவர் ஜிஎல் பீரிஸ் அவர்கள், அதே போன்று சுசில் பிரேம் ஜயந்த ஒரு மூத்த அரசியல் தலைமைகள், இன்னும் எங்களுடைய அமைச்சர்கள் இருக்கிறார்கள். நாங்கள் இப்பொழுது இந்த நாட்டினுடைய கல்வி தொடர்பாக பேசிக் கொண்டிருக்கிறோம். கல்வி என்பது நான் நினைக்கிறேன் அமைச்சர்கள் பரிவர்த்தனையை போட்டுக் கொண்டிருப்பார்கள் என்று டிரான்ஸ்லேஷனுக்காக நோக்கலாம். கல்வி என்பது வெறுமனே பட்டதாரிகளையும் வெறுமனே உத்தியோகத்தர்களையும் துறை சார்ந்தவர்களையும் டாக்டர்களையும் என்ஜினியர்களையும் கணக்காளர்களையும் உருவாக்குகின்றது மாத்திரமல்ல, கல்வி என்பது மனிதன் அவன் பிறந்த நோக்கம், மனிதனுக்குள்ளே இருக்கின்ற மனிதத்துவங்களை வெளியிலே கொண்டுவதற்கு நாங்கள் முன்னுரிமை கொடுத்தாக வேண்டும். உலகத்தில் இறக்கப்பட்ட அத்தனை தூதர்களும் மார்க்க வழிகாட்டல்களும் மார்க்க வழிகாட்டிகளும் நபிமார்கள் அதேபோன்று அத்தனை தூதுவர்களும் எல்லோரும் கற்றவர்களாக அல்லது துறை சார்ந்தவர்களாக இருந்தார்களா என்பதை விடவும் மனிதர்களையும் மனித மனங்களையும் அவர்கள் புடம்போடுகின்றவர்களாக இருந்தார்கள். அவர்களுக்கு எல்லா துறைகளும் ஏழுமானதாக இருந்தது. வைத்தியம் அல்லது ஆலோசனை அல்லது கணக்கு எதுவாக இருந்தாலும் அவ்வாறானவைகள் இந்த தூதுவர்களினால் முடியுமானதாக இருந்தது. இன்றைக்கு உலகம் முழுவதும் மாத்திரமல்ல நமது நாட்டிலும் கல்வி பல பல்கலைக்கழகங்களை நாங்கள் உருவாக்கியிருக்கிறோம், பல பட்டதாரிகளை உருவாக்கியிருக்கிறோம், பொறியியலாளர்களை உருவாக்கியிருக்கிறோம், விஞ்ஞானிகளை உருவாக்கியிருக்கிறோம். ஆனால் நல்ல மனிதர்களை உருவாக்க நாங்கள் தவறியிருக்கின்றோம். இன்று தேவை உலகத்திற்கு நல்ல மனித பண்புள்ளவர்களை உருவாக்குகின்ற ஒரு கல்வி வேண்டும். இன்றைக்கு ஒரு நாட்டை தாக்குவதற்கு மனிதகுலத்தை தாக்குவதற்கு தேவையான எல்லா விதமான ஆயுதங்களையும் கல்வியினால் நாங்கள் கண்டுபிடித்திருக்கிறோம். இப்பொழுது கூட கொரோனா வைரஸ் என்பது உருவாக்கப்பட்டதா அல்லது இயற்கையாக வந்ததா என்று கூட நாங்கள் சிந்திக்கின்ற அளவுக்கு நமது கல்விகள் வளர்ச்சி அடைந்திருக்கின்றது. ஆனால் மனிதத்துவம் குறைந்து கொண்டு போகிறது. எனவே மனிதத்துவம் என்பது அந்தந்த சமயத்தார்களுடைய அந்த சமயத்தார்களினுடைய அந்த பெரியவர்கள் எவ்வாறு மனங்களை மாற்றினார்களோ அதே போன்று இன்று நமது கல்வியிலே நிச்சயமாக ஆன்மீக கல்வியை கொடுத்து கல்வி புனரமைக்கப்படுகின்ற பொழுது மனித மனங்களில் பிள்ளைகளுடைய மனங்களில் மாற்றங்களை நாங்கள் கொண்டு வருவதற்கு முக்கியம் கொடுக்க வேண்டும். இலங்கையை பொறுத்தவரையில் இலங்கையிலே இருக்கின்ற சிவனொளிபாத மலை என்று அதற்கு தமிழர்கள் சொல்லுகிறார்கள், இந்துக்கள் சிங்கள மக்கள் ஸ்ரீபாதம் என்று சொல்லுகிறார்கள். ஆனால் கிறிஸ்தவர்களும் முஸ்லீம்களும் அது ஆதத்தினுடைய பாதம் என்கிறார்கள். இவ்வாறு மிக முக்கியமான ஆன்மீகம் பொருந்திய உலகத்தில் முக்கியமான இடத்தில் வாழ்கின்ற நாம் மக்கள் மக்களாக வாழ்வதற்குரிய கல்வி முறையை நாங்கள் அறிமுகப்படுத்த வேண்டும். மனிதத்துவம் ஒன்று சேர்ந்து வாழ்வதற்கான கல்வியை பற்றி சிந்திக்க வேண்டும். இன்றைக்கு எங்களை பொறுத்தவரையில் நமது நாட்டில் பல வளங்கள் இருக்கிறது. அந்த வளங்களின் உச்ச பயன்களை நாங்கள் அடைவதற்கான கல்வி எமது சர்வகலாசாலைகளில் ஊட்டப்படவில்லை. எத்தனையோ பொறியியலாளர்களும் மற்றவர்களும் இன்று வெளிநாட்டுக்கு சென்று அவர்கள் எங்களுக்கு வளங்களை பெற்று தந்தால் கூட எமது நாட்டிலே இருக்கின்ற வளங்களில் உச்சமான பயனை அடைவதற்கான சர்வகலாசாலைகள் உருவாக்கப்படவில்லை. நிலவளம் இருக்கிறது, இந்த நிலத்தில் எதனை செய்ய வேண்டும் என்று அதனை பற்றி சிந்தித்து அதனை பற்றிய கல்வியிலே அவர்கள் சேர்த்து அதில் தேர்ச்சி பெறக்கூடிய கல்வி எங்களிடத்திலே இல்லை. எங்களிடத்திலே இருக்கின்ற விவசாய துறையில் எல்லோரும் நினைத்தவாறு நினைத்ததை செய்கிறார்கள். ஒவ்வொரு பிரதேசத்திலும் ஒவ்வொரு மண்ணிலும் எதனை செய்யலாம் என்று அந்த மண்ணுக்கு தேவையான கல்வியை அந்த கல்வியை நாங்கள் வழங்க வேண்டும். பால் உற்பத்தி எமது நாட்டில் இருக்கிறது, ஆனால் இடம் இருக்கிறது, நிலம் இருக்கிறது, வளம் இருக்கிறது, ஆனால் அதனை பற்றி சிந்திப்பதற்குரிய சர்வகலாசாலைகள் இல்லை. வெறுமனே நமது கல்வியை நாங்கள் வெறும் புத்தக கல்வியோடு நிறுத்திவிடாமல் ஆக்கப்பூர்வமான கல்வியை உருவாக்குவதற்கு நீங்கள் உங்களுடைய இந்த கல்விக் கொள்கையில் மாற்றங்களை கொண்டு வர வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு தமிழர் முஸ்லீம்கள் சிங்களவர் என்று பிரிந்து போகின்ற ஒரு விடயம், உதாரணமாக சுஷில் பிரேம் ஜெயந்த் அவர்களுக்கு தெரியும். இந்த மேற்கொள்ள பொத்துவில் அக்கரை பத்து கலாப்ப அக்கரைப்பற்று கல்வி வலயத்தில் ஒரு பகுதியிலே தமிழ் ஆலேடி வம்பு மக்கள் இருக்கிறார்கள். அவர்கள் திருக்கோயிலோடு சேர்கிறார்கள். பொத்துவிலே இருக்கின்ற சிங்கள பாடசாலைகள் அம்பாறையோடு சேர்கிறார்கள். பொத்துவிலே இருக்கின்ற தமிழ் பாடசாலைகள் திருக்கோயிலோடு போகிறார்கள். இவ்வாறான முரண்பாடான இந்த
பிரச்சனைகளிலிருந்து
நாங்கள் விடுபட்டு ஒரு சுதந்திரமான ஒரு நிதானமான கல்விக் கொள்கையோடு நாம் இந்த நாட்டிலே கல்வியை கொண்டு செல்வதற்கு வித்திட வேண்டும் என்று அமைச்சர்களை வாழ்த்தி விடைபெறுகிறேன். நன்றி.
Thank you. Honorable Rohini Kumari Vijayaratna, you have 18 minutes.
Stuti Mulasane Garu Mantri Tumani Garu Emmet Tumani Mama Halatiyanama Minamehema Kiyawanak Vaidhyavarayata Veradunoth Varada Mihidanwanu Atha Neethichnayata Veradunoth Varada Siragathawanu Atha Guruwarayata Veradunoth Varada Samajagathawanu Atha Ekenne Ekedi Me Guruwaraya Kiyana Pudgalaya Sambandhayen කොයිතරම් සැලකිලිමත් විය යුතුද කියන එක ඒකෙදි පැහැදිලි වෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා ගුරු විදුහල්පති වැටුප් ඉතිහාසයේ විෂමතාවයේ ඉතිහාසයේ පිළිබඳව 1994 රිචඩ් පතිරණගරු අධ්‍යාපන ඇමතිතුමා ගුරු වෘත්තිය සේවාවක් ලෙස ස්ථාපිත කරා. මම සමස්ත ගුරු ප්‍රජාව වෙනුවෙන්ම එතුමාට මගේ ගෞරවයේ මේ වෙලාවේ ස්තුතිය පුද කරනවා. මොකද ඉතිහාසය ගැන කියනකොට එතන තමයි ගුරුවරයාට තැනක් දීපු තැන. වෛද්‍යවරයා, ඉංජිනේරුවා, ගණකාධිකාරිවරයා, දේශපාලනඥය ඇතුළු සියලු දෙනාම හදන්න මූලික වෙන්නේ ගුරුවරයා. නමුත් එහෙව් ගුරුවරයාට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවාද කියන එක පිළිබඳ අපි සලකා බලන්න ඕනේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3094 අනුව දීප ව්‍යාප්ත සේවා ව්‍යවස්ථා සේවා තලයක් වැටුප් තලයක් හැදුවා. සමාජ එතකොට අධ්‍යාපන පරිපාලන සේවයට විදුහල්පති සේවයට ගුරු සේවයට සමාන්තර වැටුප් තල සකස් කරලා. ඒ වුණාට 1997 බීසී පෙරේරා වැටුප් කොමිසම් මගින් ඒ සියල්ලම අයින් කරලා ගුරු සේවයේ වැටුප් විෂමතාවයක් ඇති වුණා. ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 297 අනුව ගුරු විදුහල්පති සේවාවලට වැටුප් වැඩි නොකොට රාජ්‍ය සේවයේ අනික් සේවාවන් වලට 60%කින් වැටුප් වැඩි කරා. ඒ නිසා ගුරු සේවයේ 1-2-2 හා දීප ව්‍යාප්ත සේවාවල් හා දීප ව්‍යාප්ත සේවාවල් වල 1-2-3 කියන පන්තිවල සැසඳිනකොට 45,300යි 37,080යි 19,300ක් විදිහට විෂමතාවයක් ඇති වුණා. ඒ වැටුප් විෂමතාවය නිර්මාණය කිරීමෙන් පස්සේ රාජ්‍ය පරිපාලන සේවයේ 15-2003 9-2004 6-2006 කියන චක්‍රලේඛ නිකුත් වුණත් ගුරු විදුහල්පති සේවාවල වැටුත් විෂමතාවයේ නිවැරදි නොකළ නිසා ගුරු සේවයට වඩා පහළ වැටුප් තල තිබුණු අය සේවාවන්ගේ වැටුප් තල ඉහළ ගියා. 1997 පස්සේ ගුරු සේවයට අදාළව බරපතලම වැටුප් විෂමතාවයේ ඇති කරන්නේ 6-2006 චක්‍රලේඛයේ මගින්. ගුරු සේවයේ එක පන්තියේ වැටුප අධ්‍යාපන පරිපාලන සේවයේ 3 පන්තියට පහලින් තැබීමත් ගුරු සේවයේ රාජ්‍ය සේවයේ ද්විතීයික මට්ටමට ඇදලා දැමීමත් සිද්ධ වුණා. ඒ අනුව ගුරු සේවයට සමානව සිටි සහ ගුරු සේවයට පහලින් සිටි වෙනත් සේවාවන් ගණනාවක් ඔසවා තබලා ගුරු සේවයේ පල්ලෙහාට ගියා ගරු ඇමතිතුමනි. උදාහරණයක් කිව්වොත් අධිශ්‍රේණියේ කළමනාකාර සහකාරවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු අය. එතකොට 1997 ඇතු කළ වැටුප් විෂමතාවය ඉවත් කරන වෙනුවට 2006 විෂමතාවය තීව්‍ර වීම නිසා 2007 ගුරුවරු උසස් පෙළ ඇගයීම් වර්ජනය කරා. ඒ නිසා ඇගයීම් වර්ජනය මර්ධනය කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ SCFR 282 ඇලීරත් 2008 පෙත්සම ගොනු වුණා. මෙන්න මේ නිසා ගුරු සේවයේ මේ ආකාරයට බාල්දු කිරීම පිළිබඳව ඉහත නඩු තීන්දුවේ 314 පිටුවේ පැහැදිලි කරලා තියෙනවා. අදාළ නඩු තීන්දුවේ 310 පිටුවේ ගුරු සේවයේ ඉහළ ශ්‍රේණියේ වැටුප් වර්ධකයන් ලබා දෙන ලෙස සඳහන් කර තිබුණත් ඒක ලබා දීලා නැහැ. ගුරු සේවයේ සමස්ත සේවාවන්ගෙන් වෙන්කොට වැටුප් සැකසිය යුතු බව සඳහන් වුවත් එයද ක්‍රියාත්මක වුණේ නැහැ. ශ්‍රී ලංකා ගුරු සේවයේ විදුහල්පති සේවයේ ගුරු අධ්‍යාපනඥ සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ යන සේවාවන් ඒකාබද්ධ කොට එකම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කළ නොහැකි බව බීජී කරුණාරත්න කමිටු වාර්තාවෙන් ප්‍රකාශ කළා. මේ දක්වා එහි අවසන් වාර්තාවක් නිකුත් වෙලත් නැහැ. අදාළ වාර්තාවේ නිර්දේශක ක්‍රියාත්මක වුණෙත් නැහැ. මෙන්න මේ තත්ත්වයේ හමුවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2008 එතුමා ඉන්නවා මෙතන 12 වෙනි මාසේ 3 වෙනිදා අංකයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. සමස්ත වැටුප් විෂමතාවයන් ඉවත් කරන තුරු අතුරු වැටුප් යෝජනාවක් එම කැබිනට් පත්‍රිකාවෙනුත් යෝජනා වුණා. අතුරු වැටුප් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6700ක් අවශ්‍යයි කිව්වා. ඉන් 40%ක් වූ රුපියල් මිලියන 2950ක් ලබා දීමටත් ඉතිරිය 2010 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමටත් තීරණ වුණා. ඒත් කනගාටුයි, අද වෙනකන් එම කැබිනට් පත්‍රිකාවේ තීරණ ක්‍රියාත්මක වුණේ නැහැ. අදත් දිනයක් කාලවකවානුවක් නැති අතුරු දීමනාවක් ගැන ඔබතුමා කතා කරා. නැවත වතාවක් ගුරුවරු රැවටීමකට ලක් වෙනවද කියන සැකයක් මමත් ගුරු ශේෂ්ත්‍රයේ ඉඳලා ආපු නිසා මට තියෙනවා. එතකොට ලයනල් ප්‍රනාන්දු, සාලිය මැතිව් වැටුප් කොමිසමේ වාර්තාවත් බීසී පෙරේරා වාර්තාවේ කාබන් කොපියක් වගේම වුණා. ඒක තුලත් ගුරු විදුහල්පති සේවාවන් හැල්ලුවට ලක් වුණා. 2017 දෙසැම්බර් මාසයේ අධ්‍යාපන සේවාවන් සංවෘත සේවාවක් හැටියට කැබිනට් මණ්ඩලය යෝජනා කරා. නමුත් ඔබතුමා කිව්වා දැන් ඒ සංවෘත සේවාවක් බවට පත් කරනවා කියලා. ඇත්තටම සංවෘත සේවාවක් කිරීම වැදගත් කියලා මම කියනවා. ඕක තමයි ඉතිහාසය. අද වර්තමාන තත්ත්වය ගත්තොත් මම ඔබතුමාට සවිස්තර වාර්තාවක් ලබා දෙනවා. වර්තමාන තත්ත්වය ගත්තොත් 2008 වසරේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද රාජ්‍යාංශයේ වැටුප් පිළිබඳ රණුග්ගේ වැටුප් කොමිසම ගුරු විදුහල්පති සේවාවන්ට අදාළව පවතින වැටුප් ගැටලුව විසඳුමක් ලෙස හිටපු අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් යම්කිසි වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා ගුරු සංගමුත් කැමැත්ත පළ කරා. නමුත් ආව මැතිවරණයත් එක්ක ජනාධිපතිවරණයේ ආසන්නයේ කොමිසම විසින් ඒ නිර්දේශ ලබා දුන්න නිසා එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් දළ සලහපෙරුම ඇමැත්තුමා ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා මෙම අයවැයෙන් ඒ වැටුප් විෂමතාවය ඉවත් කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ 2020 අයවැය. නමුත් එවැනි දෙයක් සිද්ධ වුණේ නැහැ. මෙන්න මේ පත්‍ර වාර්තාවේ තියෙනවා සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැත්තුමා කියනවා ගුරු හා විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවයේ විසඳීම අගමැති ගෙනන පළමු අයවැය ලේඛනයෙන් සිද්ධ කරනවා කියලා. ඒවා පොරොන්දු විතරයි. මම අර උදේ මතක් කරා වගේ එතුමම කිව්වා ගුරුවරයාගේ වැටුප කොත්තු බාස් කෙනෙක් දවසකට මාසයකට උපයන ප්‍රමාණයටත් අඩුයි කියලා. එනිසා ගරු ඇමැත්තුමනි අද වෙනකොට විදුහල්පති සේවයේ එක ශ්‍රේණි පන්තිය රුපියල් 29,850ක්, දෙවැනි පන්තිය 24,850ක්, තුන්වැනි පන්තිය 22,518ක්වත් විෂමතාවයක් ලැබෙනවා. ගුරු සේවයේ ගත්තහම ගුරු සේවයේ 1,31,225ක්, 2,1,23,420ක්, 2,2,14,315ක්, 3,1,10,304ක්, පුහුණු විද්‍යාපීඨ ගුරුවරු 9,696ක්, දෑවුරුදු ඩිප්ලෝමාධාරී ගුරුවරු 9,452ක්වත් විෂමතාවයක් ලැබෙනවා. මේ විෂමතාවය නිසා මමත් මගේ ගුරු ජීවිතය තුළ මේකට අසු වෙච්ච කෙනෙක්. අවුරුදු 23ක් තිස්සේ මේ අය මේ පීඩාව විඳිනවා. යහපාලන ආණ්ඩුවෙන් අපි රුපියල් 10,000ක මූලික වැටුපට එකතු කිරීම හැර ගුරුවරුන්ට වෙච්ච යහපතක් නැහැ කියන එක අපි කියනවා. එනිසා මම ඔබතුමාගෙන් නැවත වතාවක් අහනවා, මේ වැටුප් විෂමතාවය මේ වසර නිම වෙනකොට අපිට නිම කරලා දෙන්න පුළුවන්ද මේ ගුරුවරු වෙනුවෙන්? එහෙමනම් ඒ සඳහා වෙන් කරපු මුදල් තියෙනවද කියනක ඔබතුමාගේ කතාවේදී පැහැදිලි කරන්න කියලා ඉල්ලා සිටිනවා. අනේ ඔබතුමාගේ වෙලාවේදී ගන්න
මොකද?
අද මේ
මම හිතන්නේ යහපාලන කාලේ විතරක් නෙවෙයි, ඔබතුමියට මතක දන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ඉන්න කාලේ
පොයින්ට් ඔෆ් ඕඩර් කියන කරුණාකරලා
වැටුප් වැටි ලැබීම නිසා ගරු ඇමැත්තුමනි අද පිරිමි ගුරුවරු මේ ශේෂ්ත්‍රයේ රැඳෙන්නේ නැහැ. මේ අය ගුරු ශේෂ්ත්‍රයෙන් අයින් වෙලා යනවා. ටියුෂන් රැල්ලට ගුරුවරුන් යොමු වෙලා තියෙනවා. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට අද ඒක කරන්න වෙලා තියෙනවා. අතුරු ප්‍රශ්න ගණනාවක් සමාජගත වෙලා තියෙනවා මේ ටියුෂන් සංස්කෘතිය තුළ. එනිසා අද ඒකාධිකාරියක් ගොඩනැගියා තියෙන හැටි තලතාතු කෝරලා නොනත් ඉදිරිපත් කරා. එනිසා තව දුරටත් ගුරුවරුන් රැවටීමට ලක් නොකර ඒ අයගේ වැටුප් විෂමතාවය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. e-learning එහෙම නැත්නම් distance education ගැන මම කතා කරන්න කැමතියි. මේ දුරස්ථ අධ්‍යාපනය මම මතක් කරන්න ඕනේ අද මේ කොවිඩ් වසංගතය නිසා ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ සියලු ශාස්ත්‍රයන් බිඳ වැටිලා තියෙනවා. අධ්‍යාපනය තුල ගැටලු ගණනාවක් පැන නැගීලා තියෙනවා. ඒව මගහැරලා යන්න බෑ. ළමයා කියන්නේ ෆයිල් එකක් නෙවෙයි වහලා තියලා යන්න. පළවෙනි ගැටලුව විදිහට මම දකිනවා ගරු ඇමතුමනි, ප්‍රයිමරි এডুকেෂන් වල විශේෂයෙන් එක වසරේ ළමයි මාසෙයි ඉස්කෝලේ ගියේ. එතකොට මේ ළමයා දෙකේ පන්තියට යනකොට අර මූලික සංකල්ප ටික කොහෙන්ද දෙන්නේ? දෙකට අපි යවනවාද? දෙකේ ළමයා තුනට යවනවාද? මෙන්න මේ ආකාරයෙන් බොහොම සංවේදී ප්‍රශ්නයක් තියෙනවා. මේ සඳහා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. මේක පරම්පරා ගණනාවක් ඉදිරියට යන ප්‍රශ්නයක් වෙනවා මෙතන මූලික සංකල්ප ටික නොලැබුණොත්. ඊළඟට මේ ඩේටා වලට යන වියදම අඩු ආදායම් ලාභීන් මුණ දෙන්නේ කොහොමද කියන ගැටලුව. ආහාර පාන ඖෂධ සනීප ආරක්ෂාව අධ්‍යාපනය රුපියල් 5000කින් මේ සියල්ල පිරිමහගන්නේ කොහොමද කියන ගැටලුවත් වෙනවා. මම යෝජනාවක් කරනවා දුරකථන සමාගම් සමග එකඟතාවයකට පැමිණ ෆ්‍රී ඩේටා ලබා ගැනීමේ හැකියාවක් මේ කාල පරාසය තුල හරි ලබා දෙන්න සලකා බලන්න කියලා ඉල්ලනවා. ඊළඟට ස්මාර්ට්ෆෝන්, ටැබ්, ලැප්ටොප් නැතිකම නිසා යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. එක පවුලක ළමයි 3 දෙනෙක් හිටියොත් ඇතිවන තත්ත්වය මොකද්ද කියලා ඔබතුමා පොඩ්ඩක් හිතලා බලන්න. ස්මාර්ට්ෆෝන් එකක් රුපියල් 20000ක් විතර වෙනවා. ඒ මට්ටමේ තියෙන එක ධාරිතාවය මේවන පාඩම් බාගත කරගන්නට ප්‍රමාණවත් නැති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඇතම් ගුරුවරුන්ට ස්මාර්ට්ෆෝන් උත් නැහැ. මේ ලැබෙන අඩු වැටුපෙන් ස්මාර්ට්ෆෝන් එකක් ගන්නත් බැහැ. ඇතම් පළාත්වල 3G නැති නිසා මම උදාහරණයක් කියනවා. ලග්ගල පුවප්පිටියේ මම යනකොට එක ළමයෙක්, ගෑනු ළමයෙක් ලොකු වැසිකිළිය උඩ ඉනිමගක් තියලා නැගලා ඉන්නවා. මං ඇයි අහනකොට එතෙන්න තමයි සිග්නල් තියෙන්නේ කියලා කිව්වා. එතකොට මෙන්න මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන එක මම ඉල්ලා සිටිනවා. එතකොට සමෘද්ධි නියාමකයන් ඇතුළු පහුගිය කාලයේදී කොවිඩ් වසංගතය ඇතුළේ වැඩ කරපු අයට දීමනාවක් දුන්නා. මම ඉල්ලා සිටිනවා ගුරුවරුන් සඳහාත් එවැනි දීමනාවක් ලබා දෙන්න අතින් ලොකු වියදමක් ඒ අයට කරන්න තියෙනවා. ඊළඟට යෝජනා කීපයක්. විෂය නිර්දේශයේ වෙනස් වෙනවා අවුරුදු 8න් 8ට ගරු ඇමතුමනි. පැරණි විශ්වවිද්‍යාලයේ සහ නව විෂය නිර්දේශය ට එකවර මූණ දෙන අවුරුද්දක් එනවා. මේක අවුරුදු 8කට සැරයක් එනවා. මෙන්න මේකෙදි නව විෂය නිර්දේශයට මූණ දෙන දරුවන්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ගරු ඇමතුමනි, මේ දෙගොල්ලන්ටම මූණ දෙන්න පුළුවන් ඉදී පොදු ප්‍රශ්න පත්‍රයක අවශ්‍යතාවය පැන නැගීලා තියෙනවා. මේ නව සහ පැරණි අවස්ථා දෙකටම මූණ දෙන අයට වාඩි වෙන්න පුළුවන් විභාග ප්‍රශ්න පත්‍රයක් සකස් කරන්න. ඉසඩ් ලකුණ අනුව විශ්වවිද්‍යාල වලට ළමුන් ඇතුළත් කර ගැනීමේදී අකටයුතු වෙලා තියෙනවා. ඒ පිළිබඳව සොයා බලන්න. මට ලැබිච්ච ලිපියක් මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. මාතලේ ගණිතාංශයෙන් ඒ තුනක් අරගෙන ඉසඩ් ස්කෝ එක 2.0544 අරගෙන එයාට පේරාදෙණියවත් මොරටුවත් ලැබිලා නැහැ. ලැබිලා තියෙන්නේ වෙන විශ්වවිද්‍යාලයක්. නමුත් ඊට අඩු ඉසඩ් අගේ තියෙන කෙනෙකුට මේ කිව්ව විශ්වවිද්‍යාල ලැබිලා තියෙනවා. ඒ හින්දා ඔබතුමාගේ අවධානය යොමු කරන්න. පහවසර ශිෂ්‍යත්වය ගැන කෙටියෙන් මම කතා කරන්නම්. අපි දන්නවා IQ එක 115ට වැඩිය දරුව තෝරගන්න තමයි ශිෂ්‍යත්ව විභාගයේ තියෙන්නේ. කඩේම් ලකුණු නිර්ණය කරන හැටිත් මම දන්නවා. නමුත් ගැටලුව සැබෑ අඩු ආදායම් ලාභීන් පත් වුණාද කියන එක ගැටලුවක් තියෙනවා. තලතාතු කෝරල මහත්මිය ඒ ගැන විස්තර කරා. කාලය පිළිබඳ ගැටලුව නිසා මම එතනින් නවත්තනවා. එනිසා මේ කඩයිම් ලකුණ පිළිබඳව නැවත වතාවක් සලකා බලන්න කියලා ඉල්ලා සිටින සැබෑ අඩු ආදායම් ලාභීන් ඒ තුල හැලිලා ගියා කියලා මම හිතනවා. ඊළඟට දරුවෙක් අසනීප වෙච්ච වෙලාවේදී පාසලේ මේ කොවිඩ් වසංගතය නිසා කිසි කෙනෙක් ළඟට නංවවිච්ච ප්‍රවෘත්තියක් මම දැක්කා. මම යෝජනා කරනවා හැම පාසලකටම මේ කාලය තුල හෙද නිලධාරිනියක් හෝ නිලධාරියෙක් අනුයුක්ත කරන්නයි කියලා. මොකද එහෙම නොවුනොත් ඇතැම් ප්‍රශ්නවලට මූණ දෙන්න වෙනවා. ඊළඟට ඔබතුමාගේ අමාත්‍යංශයට අයිති නැති වුණත් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් පාලනය වන දෝහා කටාර්වල තානාපති කාර්යාලයෙන් නියාමනය වෙන පාසලක් තියෙනවා. මං ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඔබ අමාත්‍යංශයට අයත් නොවුනත් එහි ඉගෙනුම ලබන්නේ ලාංකීය දරුවෝ, අපේ රට විරුවන්ගේ දරුවෝ. එනිසා එහි අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. එහි ඉන්න ගුරුවරු ගුරුවරයෙක් විදිහට වැඩ කරන්න සුදුසුකම් ලැබපු අය නෙවෙයි. එහෙ ඉන්න පවුල්වල කවුරු හරි කාන්තාවක් ගිහින් තමයි ඒක උගන්වන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා අධ්‍යාපන අමාත්‍යංශයෙන් නියාමනය කරන ලෙස හා ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් යොමු කරන්න කියලා. ඊළඟ කාරණාව ජාත්‍යන්තර පාසල්වල පිළිබඳව අපේ නියාමනයක් නැහැ. නමුත් අපේ දරුවන් අද මේ කොවිඩ් තත්ත්වය නිසා දෙමාපියන්ගේ ආදායම බිඳ වැටලා තියෙනවා. ඒ අයට අද පාසල් වලින් එළියට දාන තත්ත්වයක් තියෙනවා. ඒතකොට ඒ දරුව කොහාටද යන්නේ කියලා ගරු ඇමතුමනි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට මොකද්ද අපිට දෙන්න පුළුවන් විසඳුම කියලා මම ඔබතුමාගෙන් අහනවා. ඊළඟ ගැටලුව 2015 පෙර පැවති අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරලා 2015 හතරවෙනි මාසේ 17 සිට ක්‍රියාත්මක වන පරිදි පරිපාලන සේවය ව්‍යවස්ථාව හඳුන්වලා දුන්නා. ඒකෙදි පළමු හා එකම විභාගයෙන් 36 දෙනෙක් තේරුණා. නමුත් ඒවා පත් කරනකොට පැරණි අවසාන මොහොතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විදුහල්පති සේවයේ පැරණි නිලධාරීන්ට පත්වීම නොදී අලුතින් පත්වෙච්ච අයට දුන්නා. නමුත් පසුකාලීනව නැවත වතාවක් ව්‍යවස්ථාව හතරවෙනි වතාවටත් සංශෝධනය කළා ගරු ඇමතුමනි. නමුත් අර 36 දෙනාට වෙච්ච අසාධාරණය සාධාරණීකරණේ උනේ
නැහැ කියන
එක මම ඔබතුමාට මතක් කරමින් කාන්තා කටයුතු අමාත්‍යංශයේ පිළිබඳව මම යොමු කරනවා. අපේ ජනගහණයෙන් 52%ක් වෙච්ච කාන්තාව සහ ජනගහණයෙන් 126%ක් වෙච්ච දරුවන්, ඒ කියන්නේ 75%ක් මේ රටේ ජනතාව ගැන කතා කරන අපිට අමාත්‍යංශයක් නැහැ. නමුත් අද අධ්‍යාපන අමාත්‍යංශයේ යටතේ ඒක තියෙනවා. කාන්තාවන් සඳහා වෙන් වූ මුදල ප්‍රාග්ධන මිලියන 127, ඒ කියන්නේ කෝටි 12.7% කියන ප්‍රමාණය සාධාරණද කියලා අහන්න ඕනි. මම දන්නවා ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, කැනඩාව වගේ රටවල් ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ මත පදනම් වෙච්ච අයවැය හඳුන්වා දෙන රටවල්. ඉතින් අපේ රටේ එහෙම වෙලා තියෙනවද කියන එක අහන්න ඕනි. ඊළඟට අධ්‍යාපන අමාත්‍යංශයේ ගරු ඇමතිතුමනි, ෆීමේල් ෆ්‍රෙන්ඩ්ලි ටොයිලට්ස් පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම මෙන්න මේ කරුණු ටික ඉදිරිපත් කරනවා. මට විනාඩියක් දෙන්න. මේ අමාත්‍යංශ අදාළ ඒ අමාත්‍යංශය තුල කාන්තාව ගැන කතා කරනවා කියලා කියනවා. එතකොට මහජන ආරක්ෂාව තියෙන ආරක්ෂක අමාත්‍යංශයේ ඒ තියෙන කොටසේ කාන්තාවට එරෙහි ප්‍රජාණ්ඩත්වයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ගැන කිසිම සඳහනක් නැත. වෙන් කරපු මුදල් කොහෙද? දැන් කොවිඩ් වසංගතය නිසා ගෘහස්ථ හිංසනය දැඩි ලෙස වුණා. සමෘද්ධි කාන්තා සාප්පු ගැන කියනවා. සමූපකාර පොකුරුවල කාන්තාවන් තරඟයෙන් බේරෙන්නේ කොහොමද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. ඊළඟට අර තාක්ෂණික යටිතල පහසුකම් සහ අදාළ සේවාවන් ලබා දෙනවා කියලා තියෙනවා ව්‍යවසායක සංවර්ධනයට. එතකොට එතනදී කාන්තාවට ප්‍රතිලාභ ලැබෙන විදිහ කොහොමද කියන එක ගැටලුවක් තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ වාණිජ කෘෂි ව්‍යවසායකයන්ට 101,000 ඉඳන් 110,000 වෙනකන් ලබා දෙනවා. නමුත් කාන්තාවන් සිටින්නේ වාණිජ කෘෂි ව්‍යවසායකයන් විදිහට නෙවෙයි, ශුද්‍ර හෝ ඉතා කුඩා ප්‍රමාණයේ ගෙවතුවල. එනිසා මං අනිත් මෙතනින් ඉවර කරනවා. දිවාසුරකුම් මධ්‍යස්ථාන ප්‍රජා මධ්‍යස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 19.5, ඒ කියන්නේ 195,000 කොච්චරක් අපිට ඩේකයා සෙන්ටර්ස් හදන්න පුළුවන්ද කියන ගැටලුව අපිට එනවා. ඒ වගේම පත්තරේ තිබුණා මෙරට වසරකට ළමා මව්වරුන් 50ක් එනවා කියලා. විශේෂයෙන් මොණරාගල දිස්ත්‍රික්කය මේවා මේ කියන්නේ විශේෂඥ වෛද්‍ය අධිකරණ වෛද්‍යවරේ රුවන් නානායක්කාර කියන වෛද්‍යවරයා. ඒ නිසා මම අවසාන වශයෙන් මෙන්න මේවා මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ කොහොමද කියන ගැටලුව ඉස්මතු කරමින් විශේෂයෙන් පෙර පාසල් රාජ්‍ය සේවයට අදාළ කරගෙන රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ඒ අය දැඩි ලෙස මේ කොවිඩ් වසංගතය තුළ පීඩණයට පත් වූ බවත් මතක් කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
භූමි ස්තුති. ගෞරව සෙල්වරාසා ගජේන්ද්‍රන් උංගලික ඇට්ටු නුමුඩම්. What's your point of order, Honorable Hishan? Kavind Vijay.
ගරු සභාපතිතුමනි, මම මේ ගරු සභාවෙත් ඒ වගේම රජයේ අවධානයට යොමු කරනවා මේ දැන් මට මගේ ජංගම දුරකථනයට ආව පණිවිඩයක් මම හිතන්නේ වෙබ්සයිට් වල දාලා තියෙනවා. වතු පිටවල රෝහලේ දවස් දෙකක් වතුර නැහැ. මේ නිරෝධායනට ලක් වෙන රෝගීන් සහ ඒ පිරිස්වලට මේ වෙන විට දවස් දෙකක්
மதிப்புக்குரிய
அவைத்தலைவர் அவர்களே, இன்று இந்த கல்யாஜி மீதான இந்த விவாதத்திலே எங்களுடைய வடகிழக்கு தமிழர் தேசத்தினுடைய கல்வி நிலை தொடர்பாக அங்கிருக்கக்கூடிய நெருக்கடிகள் தொடர்பாக கருத்து கூறுவதற்கு வாய்ப்பு கிடைத்ததையிட்டு மகிழ்ச்சி அடைகின்றேன். இந்த வகையிலே கிழக்கு மாகாணத்தை பொறுத்தவரையில் அங்கே நீண்டகாலமாக தமிழர் பிரதேசங்களிலே மட்டக்களப்பு அம்பாறை திருவண்ணாமலை மாவட்டங்களிலே தமிழர் பிரதேச பாடசாலைகளிலே முக்கியமான பாடங்களுக்கு கணிதம், விஞ்ஞானம், தகவல் தொழில்நுட்பம் உள்ளிட்ட பல பாடங்களுக்கு ஆசிரியர் பற்றாக்குறைகள் இருந்து வருகின்றது. இந்த நெருக்கடிகள் தீர்ப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். திருவண்ணாமலை மாவட்டத்திலே ஈச்சிலம்பட்டு, வெறுகல், சம்பூர், சேனையூர், மட்டக்களப்பு மாவட்டத்தில் பட்டிருப்பு, வவுணதீவு, வாகரை பகுதிகளில் உள்ள பாடசாலைகளிலே கணித, விஞ்ஞானம் மற்றும் தகவல் தொழில்நுட்ப பாடங்களுக்கு ஆசிரியர்கள் பெருமளவு பற்றாக்குறை நிலவுகின்றது. இந்த நிலைமையிலே இந்த ஆண்டிலே பெருமளவான ஆசிரியர்கள் ஓய்வு பெறுகின்ற ஒரு சூழல் ஒன்றிருக்கின்றது. 1981 நியமனம் பெற்றவர்கள் இந்த ஆண்டிலே பெருமளவிலே ஓய்வு பெறுகின்ற காரணத்தினாலே அந்த ஆசிரியர்களுடைய வெற்றிடத்தோடு ஏற்கனவே இருக்கின்ற ஆசிரியர்கள் பற்றாக்குறையோடு கல்வித்துறையிலே மிக மோசமான ஒரு பின்னடைவு ஏற்படக்கூடிய ஒரு சூழல் தோன்றுகின்றது. ஆகவே இந்த விடயங்கள் தொடர்பாக கருத்தில் கொள்ளப்பட வேண்டும். அதேபோன்று கிழக்கு மாகாணத்தில் தமிழ் மொழி மூலமான பாடசாலைகளுக்கு நிரந்தரமான அதிபர்கள் இல்லாத ஒரு பிரச்சினை ஒன்று காணப்படுகின்றது. இந்த அதிபர்கள் நியமனத்தை செய்வதற்குரிய நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும். பல நூற்றுக்கணக்கான பாடசாலைகளிலே நிரந்தரமான அதிபர்கள், தமிழ் மொழி மூல பாடசாலைகளுக்கு நிரந்தரமான அதிபர்கள் இல்லை. அந்த பாடசாலைகளுக்கு நியமிக்கப்படுகின்ற அதிபர்கள் தமிழ் மொழி மூலம் அடிப்படையாக கொண்டவர்களாக இருக்க வேண்டும் என்பதனை இந்த இடத்திலே நான் வலியுறுத்தி கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதாவது தமிழ் மொழி மூல பாடசாலைகளுக்கு சகோதர சிங்கள மொழி பேசுகின்றவர்களை அதிபர்களாக நியமிப்பது என்பது தமிழ் பிரதேசத்தில் உள்ளவர்களுடைய வாய்ப்புகளை பறிப்பதாக இருக்கும். அத்தோடு நடைமுறையிலே அந்த நிர்வாகத்திலும் சிக்கல்கள் என்பதனாலே இந்த விடயங்களை கருத்தில் கொண்டு இந்த வெற்றிடங்கள் நிரப்பப்படுவதற்கு உடனடியாக நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று கேட்டுக் கொள்கின்றேன். அதேபோன்று கிழக்கு மாகாணத்தில் அம்பாறை, மட்டக்களப்பு, திருவண்ணாமலை மாவட்டங்களிலே பெருமளவான பாடசாலைகளில் இன்னமும் தற்காலிக கொட்டைகளின் கீழ் இயங்குகின்றன. யுத்தம் முடிந்து 10 ஆண்டுகள் கடந்துவிட்டது, 11 ஆண்டுகள் முடிவடைகின்றது. இன்று வரைக்கும் தற்காலிக கொட்டைகளிலும் அல்லது பழைய கட்டடங்களிலும் இயங்குகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. திருவண்ணாமலை மாவட்டத்திலே ஈச்சிலம்பட்டு, கல்விக்கோட்டம் மற்றும் கட்டைப்பரிச்சான், சேனையூர் பகுதிகளிலுள்ள பாடசாலைகள், மட்டக்களப்பில் வவுணதீவு கோட்டம், பட்டிருப்பு கோட்டம் போன்ற பகுதிகளிலே கணிசமான பாடசாலைகள் தற்காலிக கொட்டைகளில் இயங்குகின்றன. அவை உடனடியாக கவனத்தில் எடுக்கப்பட்டு நிரந்தர கட்டடங்கள் அமைப்பதற்கான ஏற்பாடுகள் செய்யப்பட வேண்டும். அதேபோன்று வடக்கு மாகாணத்திலே கல்வித்துறையில் உங்களுக்கு தெரியும், இந்த 10 ஆண்டுகளிலே பெருமளவான பின்னடைவு ஏற்பட்டிருக்கின்றது. மிக பின்தங்கிய நிலையிலே இந்த மாகாணம் இருக்கின்றது. இதனை மாற்றியமைப்பதற்குரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும். அந்த வகையிலே வடக்கு மாகாண கல்வித்துறையில் நிர்வாக சேவை, அதாவது கல்வி நிர்வாக சேவை தரத்தில் இருக்கக்கூடிய உத்தியோகத்தர்கள் 244 பேர் இருக்க வேண்டும். ஆனால் தற்பொழுது 240 பேர் இருக்க வேண்டும். ஆனால் அங்கு தற்பொழுது 154 பேர் மட்டுமே உள்ளனர். சுமார் 33 வீதமான SLES உத்தியோகத்தர்களுக்கான பற்றாக்குறை, 88 பேருக்கான பற்றாக்குறை நிலவுகின்றது. இந்த வெற்றிடங்கள் உடனடியாக நிவர்த்தி செய்யப்பட வேண்டும். அதேபோன்று கல்வி வலயங்கள் சிலது பிரிக்கப்பட வேண்டும். நிர்வாக வசதி கருதி மிகப்பெரிய பிரதேசங்களாக இருக்கின்ற வலயங்கள் பகுதிகள் தனி வலயங்களாக உருவாக்கப்பட வேண்டும். அந்த வகையிலே கிழக்கு மாகாணத்திலே மூதூர் கல்வி வலயம் பிரிக்கப்பட்டு தமிழ் பாடசாலைகளை உள்ளடக்கியதாக ஈச்சிலம்பட்டு தனியான ஒரு கல்வி வலயமாக உருவாக்கப்பட வேண்டும். அதேபோன்று வடமாகாணத்திலே கிளிநொச்சி கல்வி வலயம் பிரிக்கப்பட்டு மேலும் கல்வி வலயங்கள் உருவாக்கப்பட வேண்டும். அதேபோன்று வலிகாமம் கல்வி வலயம் பிரிக்கப்பட வேண்டும். அதன் மூலமாகத்தான் சிறந்த சேவைகளை அந்த மாணவர்களுக்கு பெற்றுக் கொடுக்கக்கூடியதாக இருக்கும். அதே போன்று சிங்கள மொழிபூலா தேசிய கல்வி நிறுவனத்தினுடைய சிங்கள மொழிபூலா பிரிவு இங்கே தென்பகுதியிலே சிறப்பாக இயங்குகின்ற பொழுதும், வடக்கு கிழக்கு பகுதிகளினுடைய தமிழ் பிரிவுகள் தமிழ் கல்வி மூலங்களை வந்து சிறப்பாக கொண்டு செயல்படுத்துவதற்காக தேசிய கல்வி நிறுவனத்தினுடைய தமிழ் பிரிவுகளை ஒன்று வடக்கு மாகாணத்திலே உருவாக்கப்பட வேண்டும். அதனை காலதாமதமின்றி செய்வதற்கு நீங்கள் முன்வர வேண்டும். அதேபோன்று இந்த பாடசாலைகளிலே வடமாகாண பாடசாலைகளிலே நிரந்தர அதிபர்கள் இல்லாத இடங்களில் அந்த அந்த பாடசாலைகளை நிர்வகிப்பதற்காக பெர்ஃபார்மிங் பிரின்சிபல்ஸ் ஆக சாதாரண ஆசிரியர்களை கல்வி திணைக்களங்கள் நியமித்திருக்கின்றன. அவ்வாறு நியமிக்கப்பட்டிருப்பவர்கள் அதிபர்கள் என்ற ஆசிரியர்கள் என்ற கேட்டகரிக்குள் தான், அதாவது வந்து ஆளணி வகுதிக்குள் ஆசிரியர்களாகத்தான் இருக்கின்றார்கள். ஆனால் அவர்களுடைய செயல்பாடு அதிபர்கள் அதிபர்களுடைய கடமைகளை செய்து கொண்டிருக்கின்றார்கள். இதன் காரணமாக அவர்களுடைய அந்த ஆசிரிய பணிக்கான வெற்றிடங்கள் ஏற்பட்டிருக்கின்றது. இதேபோன்று பரீட்சை எழுதி அதிபர்களாக சித்தியடைந்தவர்களுக்கு பாடசாலைகள் வழங்கப்படாத நிலைமையில் அவர்கள் அதிபர்கள் என்ற தரத்திற்குள் உள்வாங்கப்பட்டிருக்கிறார்கள். அவர் அந்த இடத்திலே அவர்களுக்கான ஆசிரியர்களும் அவர்களுக்குரிய இடங்களுக்கு நியமிக்கப்படவில்லை. இவ்வாறு கிட்டத்தட்ட 600 பேர் ஆசிரியர்களுக்கான இடங்கள் சிக்கலான நிலைமையில் இருக்கின்றது. இது தீர்த்து வைப்பதற்கான நடவடிக்கைகள் உடனடியாக மேற்கொள்ளப்பட வேண்டும். அதேபோன்று பாடசாலைகளில் இருக்கக்கூடிய கண்ணணி வள நிலையங்கள் மற்றும் மகிந்தோதய ஆய்வுக்கூடங்கள் மிக நீண்ட காலத்திற்கு முன்னர் கண்ணணிகள் வழங்கப்பட்டு கிட்டத்தட்ட 5 ஆண்டுகளுக்கு மேலாகிவிட்டது. அதனால் அவை பழுதடைந்து செயலிழந்து போயிருக்கின்ற நிலைமை காணப்படுகின்றது. ஆகவே இவை அனைத்தும் உடனடியாக மீளவும் புதிய கண்ணணிகள் வழங்குவதற்கான மூலதன நிதி ஒதுக்கீடுகள் மேற்கொள்ளப்பட வேண்டும். அப்பொழுதுதான் மாணவர்களுடைய கணினி அறிவை விருத்தி செய்து கொள்ளக்கூடியதாக இருக்கும். அதேபோன்று பாடசாலைகளில் சூரிய மின்கலங்களை பொருத்தி மின்சார வசதிகளை பெறுவதற்கான வசதிகளை பெற்றுக் கொடுப்பதற்கான மூலதன நிதி ஒதுக்கீடுகளும் மேற்கொள்ளப்பட வேண்டும் என்று கல்வித்துறையினரிடமிருந்து கோரிக்கைகள் முன்வந்திருக்கின்றது. அதேபோல அதிபர் ஆசிரியர்களுக்கிடையில் அதிபர்களதும் ஆசிரியர்களதும் சம்பள முரண்பாடுகளை தீர்த்து கொள்ள வேண்டும். அந்த பிரச்சனைகள் நீண்ட காலமாக அதிபர் ஆசிரியர்கள் மட்டத்திலே மிக கடுமையான ஒரு உளவியல் ரீதியான நெருக்கடிகள், அவர்களும் குடும்பத்தவர்கள், அவர்களுக்கும் பிள்ளைகள் இருக்கின்றது, அவர்களும் சமூகத்திலே தங்களுடைய அந்த விடயங்களை தீர்த்துக் கொள்வதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும். உங்களுடைய அரசாங்கத்தினால் 2008 ஆண்டிலே இந்த சம்பள முரண்பாட்டை தீர்ப்பதற்கு 3000 மில்லியன்கள் ஒதுக்கப்பட்டது. எனினும் அந்த நிதியிலிருந்து 1% இந்த பிரச்சினை தீர்ப்பதற்காக பாதிக்கப்பட்டவர்களுக்கு வழங்கப்படவில்லை. இந்த சம்பள முரண்பாடுகள் தீர்க்கப்படவும் இல்லை. அண்மையில் இந்த நான் நினைக்கிறேன் இந்த ஆண்டின் ஆரம்பத்திலே இந்த ஆசிரியர்கள் இந்த சேவை ஆசிரியர் சேவையை ஆசிரியர்களுடைய அதிபர்களுடைய சேவையை ஒரு அகப்படுத்தப்பட்ட சேவையாக க்ளோஸ்ட் சர்வீஸாக உள்வாங்குவதற்கு அமைச்சரவை உங்களுடைய அமைச்சரவை தீர்மானித்திருக்கின்றது. இந்த தீர்மானங்கள் வெறும் தீர்மானங்களாக மட்டுமில்லாமல் இவற்றை நடைமுறைப்படுத்துவதற்கு நீங்கள் நிதிகளை ஒதுக்கி செயல்பாடுகளை மேற்கொள்ள வேண்டும் என்று இந்த இடத்திலே கேட்டுக்கொள்ள விரும்புகின்றேன். கிராமப்புற பாடசாலைகள் வடக்கிலும் சரி கிழக்கிலும் சரி கிராமப்புற பாடசாலைகளிலே கணிசமான ஆசிரியர்கள் பற்றாக்குறை நிலவதற்கு இன்னுமொரு முக்கியமான காரணம், கிராமப்புறங்களிலே வீதி போக்குவரத்து மிக மோசமான நிலைமையில் காணப்படுகின்றது. பிரதான வீதிகள் ஊடாக பயணம் செய்து அந்த பாடசாலைகளுக்கு செல்ல விரும்புகின்ற ஆசிரியர்கள் அந்த கிராமங்களுக்குள் பயணம் செய்வதற்கு வீதிகள் இல்லாமல் மிக நீண்ட தூரம் நடந்து செல்ல வேண்டிய நிலைமை இருக்கின்றது. அல்லது அதிகளவு பணம் கொடுத்து தூரடங்களிலிருந்து வருகின்றவர்கள் வாகனங்களை ஆட்டோ போன்ற வாகனங்களை ஹயர் பண்ணி செல்ல வேண்டிய ஒரு துரதிருஷ்டவசமான நிலைமை இருக்கிறது. இதனால் பலர் கிராமப்புற பாடசாலைகளுக்கு செல்ல விரும்புகிறார்கள் இல்லை. ஆகவே இது வீதி அபிவிருத்தி என்பது வேறு துறையோடு சம்பந்தப்பட்ட ஒரு அமைச்சாக இருந்தாலும் கூட கல்வி அமைச்சு இதிலே கவனம் செலுத்த வேண்டும். யுத்தத்தால் அழிக்கப்பட எங்களுடைய பிரதேசத்திலே கிராமப்புற வீதிகள் என்பது திருத்தப்பட்டு இந்த ஆசிரியர்கள் தயக்கம் இல்லாமல் அந்த பாடசாலைகளுக்கு விரும்பி செல்லக்கூடிய ஒரு சூழலை உருவாக்குவதற்கு நீங்கள் முன்வர வேண்டும் என்று இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். அதேபோன்று பாடசாலைகளிலே பாரிய தளவாட பற்றாக்குறை நிலவுகின்றது. வடமாகாணத்திலும் கிழக்கு மாகாணத்திலும் சுமார் 20,000, வடமாகாணத்தில் 12,000, கிழக்கு மாகாணத்திலே 10,000 வரையான தளவாட பற்றாக்குறைகள், ஏ மற்றும் பி தர தளவாடங்களுக்கான பாரிய பற்றாக்குறைகள் நிலவுகின்றது. ஆகவே இவற்றை உடனடியாக நிவர்த்தி செய்வதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும். அதேபோன்று தேசிய பாடசாலைகளிலும் ஏனைய பாடசாலைகளிலும் பாரிய ஆளணி பற்றாக்குறைகள் நிலவுகின்றது. மானிப்பாய் தேசிய பாடசாலை, வேம்படி மகளிர் தேசிய பாடசாலை, திருக்குடும்ப கன்னியர் மடம்,
Kalal Indu Kalluri, Madam Mulangavil Mahavidyalayam, Kilinochi, Mathiya Kalluri Pondra Thesiya Paathasalaigalaga Irundhapodhum, Inge Bhariya Aalani Pattakurai Nilavugindrathu, Merpadi Paathasalaigalil, Suthigarippu Thozhilalargal, Aayvukooda Udhaviyalargal, Noolaga Udhaviyalargal, Kannani Udhaviyalargal Pondra Padavigalukku, Udanadiyaga Aalanigal Niyamikkappada Vendum, Enbadhai Indha Idathile Kettukondu, Neengal Indha Kalvi Thuraiyai Mempaduthuvatharku Thayavu Seidhu Uriya Akkarai Eduthu Seyalpada Vendum Endru Kettu Nirvu Seigindren. Nandri.
Honorable Akila Salia Ellavala, you have 5 minutes.
Gursavatumani, Pratam Sudanteno, Adyapana Vashi, Shavin, Wachana Kataka, and Osalabad, and Pilmada, Eva Gama, Rupel Billion, Ekasi Hattaga, and Devanta, Mudal Pramanak, Venkirin Pilmada, Guru Athil Janadi Batumadat, Guru Agrama Tumadat, Eva Gama, GR Piris, Guru Matuma, Tulu, Sirum, Rajamaturuntat, Studia. Udagaranone Pratema, Mema Matianse, Day and Agatha Bargan in Duha Daruge, Nana Pahadana, Tinekama Matianse, Vinwin, Kurana Save it. Say Kiamin, Garusababa Tumina Bidanoa, Sri Lanka, Sangwad and Women Pathan Attack Theatre, Sangwad and Pathan Attacker, Tirasar, Sangwad and Karagaman Karnana, Anuarem Api Deshi Karman the Saha, Kushkarman the Dunukaran None, Dunukaran Kota. Ape Sakshar Tave, Sir Anuka, the Sama Hatayaka, and Promanaka Tibunat, Ape Mavenatek, Nidas Labulas, Urdu Hatayakano, not Mavenatek, Ape Deshi Karman, the Shalam, and Dunukirim, Deshi Karman, the Dunukirim, Ape Urtimia Punuak, Laba Dimata, Nuaki Latino, Kisima, Onamraje, Tinsa, May, Iwe, the last Sik Iwe Tulin, Niputota, Sangwar de Sandha, at the Urtimia Pun, Klabagani Sandha, Rupial Million Tundaha. I have Tamataro, Labadim Pilbad, Bangitane, Ape Gamegode Daru, Vishesham Tarunia, Saman Nepal Suspel Asama Tunama, Mama Nyojanek and Ratabur District, Tarune Karade Tamai, Udaluku, Alangu, Arangila, Kelima, Patalna Kekagila, Patal Kamana Patangano, Namut Samara. Taruneo, Ekin Godiano, Nabut Boho, Denek, Ataramaka Vedla, our son in Athen, Hiragavalu. Eva Gamer, Emrata, 3 wheel at Gano. Aragana, 3 wheel chase Rina, Nabut taking Samar Taruneo King, G with Hadagana, Nabut Boho, Denek, Navata, Asaranavella, G with Natikarana Tatarpatino. The May, Tatin, Godena, Tienekam, Krami, Tamai, May Nipurata, Sangwardene, Emrata, Burtime, Puru, Klabadila, May Taruneta. Anaga Klabadim Tamai, Maitan Ona Rajaka Kimasa Utukam Yute, Esandha, Mangaru, Amatumi Gila Sidra, Madaranji Ratabur District, Tavat, Urti Mepun Madiastanak, Yatkirim Rabalapur to Sidna Gila, Noma Ila Sidno Batumik, Pulwanang, Balanguda Asset Labadin, with Apitatina, Nagare, Akarahai, Hayamarka, the Boom Pramanak, UDA, IT, Boomi Labagan, even up in Hekiatino. They say came in Evagema Nagravisha Vidyala Sankalpe, Itamatun Sankalpe, E. Pradesh of Latimina, Deshe Karma, the Nagasitim Sanda, Taika Taklabagan Napulwang, Miniputa Klabagan Napulwang, E. Hekiavan, Dakshatavet in Tarunange, E. Sheshankaran, Rimukaran, other Mayava Hara Rupel, Million Dahak, Winker Tibima. Atishain again known, Evagema, Abramata Karanabe, Karunamal Rajabak Sametuma Sankal Brano, Krida, Pasal, Sadimata, Mama Ive Hara, Yojana Kaladina, Itamatun Sankalpa, Mudabidana, Api Pasal Lavadi, Mat Krida Kerina, Pasal Lavadi, Krida Karan Kota, Ekope, Demopio, Natal Apivisima, Saman Nepalanata Suspelkan Avasai, Api Krida on Autumn. අපිට කොච්චර හැකියාව තිබුණත් අපි ක්‍රීඩාව නවත්තනවා මොකද අපිට සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕන. උදත්ත උසස් පෙළ සමත් වෙන්න ඕන. නමුත් අද මෙතුමාගේ මේ සංකල්පයේ උඩ ක්‍රීඩාවත් ඒ ආකාරයෙන් ප්‍රගුණ කරගෙන යන ගමන් ජාතික තලයේ තියෙන ජාතික විභාග වලට පෙරසිටලා විශ්වවිද්‍යාල දක්වා ගමන් කිරීමට හැකියාවක් තියෙනවා. එතුමා අපිට ප්‍රකාශ කරා දා ඒ NVQ ලෙවල් එක හරහා
ගරු මගේ එතුමාට විනාඩියක් කාලයක් තියෙනවා එතුමාට. Nadia Kalatin with Marka.
O level, A level Kirim Avasta, Natu, NVQ level Akara, Vishu with that, provision we would have Hekia theory. The Magadan Meveni, Deval, Samaru Giname, Ive and Adiabasta, Venkalatin, Mudal Proman, Adunat, Meveni, Alut Sankalpa, May Ive. Vaishi Rekutrimutuli, Miss Adyaban Shes Rekutrimutuli, Rate Anagasanda, Rate Tirasar, Sangwa Dakara, then a governor, Atishan Vedakatanakilamovisaskan. Eva Gamer කාලේ නැති නිසා සභාපතිතුමනි කියන්න ඕනේ අපි ආර්ථික සංවර්ධන කරා ගමන් කරනවා වගේම සමාජීය සංවර්ධන කරා ගමන් කරන්න ඕනේ. ඒ සඳහා අපේ
මන්ත්‍රීතුමා ඔබේ කාලය අවසන් කතාව අවසන් කරන්න.
Can you give me one minute please?
Okay, wind up.
කියන්න ගොඩක් දේවල් තිබුණත් ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තුල 4G ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් සිස්ටම්ස් ඇති කරනවා. එය රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට මම ස්තුතිවන්ත වෙනවා. In conclusion, I would like to present a quote from a great statesman, late honorable Lee Kuan Yew. To achieve this, the key is education. Every school must train and educate our youth to bring out their best, a rugged and robust generation. Thank you very much.
ගරු එස් එම් මරික මන්ත්‍රීතුමා ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
6ක් තියෙනවා.
8යි.
අයියෝ මේ මුලාසනේ මන්ත්‍රීතුමනි අත්ත වශයෙන්ම දැන් අපේ දෙමව්පියන්ගේ කාලෙත් මේක දියුණු වෙන රටක් දැනුත් දියුණු වෙන රටක් අඩුම ගානේ අපේ දරුවන්ගේ කාලෙවත් මේක දියුණු වෙච්ච රටක් බවට පත් වෙන නම් අනිවාර්යයෙන් මේක පුද්ගල ආදායම ඩොලර් 4000 ඉඳලා රුපියල් ඩොලර් 12000ටවත් ගෙනියන්න ඕනේ. එහෙම කරන්න නම් අනිවාර්යයෙන්ම අධ්‍යාපනයට ආයෝජනය කරන්නත් වෙනවා. ඒක ගුණාත්මකව දියුණු කිරීමත් කරන්න සිද්ධ වෙනවා. දැන් අද ලංකාවේ තියෙන ජාතික පාසල් 10194න් 300 ගානයි අධ්‍යාපන අමාත්‍යාංශයට තියෙන්නේ. 9000 ගානක්ම තියෙන්නේ පළාත් සභාවල. දැන් මේ පළාත් සභාවලට දීලා තියෙන පාසල් ප්‍රමාණය වැඩි. එක්කෝ ඒගොල්ලන්ට මුදල් දෙන්න ඕන නැත්නම් මේ පාසල් පවර ගන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශයට. මම පුද්ගලිකව හිතන්නේ පළාත් සභාව තුළ තියෙන ප්‍රාදේශීය දේශපාලන නිසා පළාත් සභාවල තියෙන ප්‍රමුඛතාවය තියෙන්නේ මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ළමයි කෝටා එකක් බෙදා ගැනීම. ඉතින් ඒ නිසා මේ පුළුවන් තරම් මේ විද්‍යාත්මක ක්‍රමයකට අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නව නම් හොඳයි කියන තමයි මගේ අදහස. මොකද හේතුව මේ පාසල් වලින් ළමයි 50ට අඩු පාසල් තියෙනවා ලංකාවේ 1486ක් ඉන්නවා. ළමයි 50කුයි 100කු අතර පාසල් තියෙනවා 1560ක්. ගුරුවරු 9කට වඩා අඩු පාසල් තියෙනවා 3133ක්. එතකොට මේ වගේ මට්ටමකට අධ්‍යාපන ඇමතුමනි පාසල් තිබ්බහම පළස්ස බාරහා මේක කවදාවත් දියුණු වෙන්නෙත් නැහැ. මේ සමාජ ක්‍රමය අපට වෙනස් කරන්න හම්බෙන්නෙත් නැහැ. ඒ නිසා මේ රජයේ විවේචනය කරනවා වෙනුවට මම කැමැති ඔබතුමාට මන්ත්‍රීවරයෙක් විදියට යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න. පළවෙනි යෝජනාව තමයි දැන් A level ඉගෙන ගන්න ළමයි ප්‍රමාණය 218000 ඉඳලා 103000 දක්වා වැඩි කරන්න පුළුවන් නම් ඒ වගේම විද්‍යාව සහ තාක්ෂණික විෂය ධාරාවන් වල ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 103000 දක්වා වැඩි කරන්න පුළුවන් නම් ඒ වගේම ගුරුවන්ට ඔන්ලයින් ට්‍රේනින් දෙන්න වගේ වැඩසටහන් ආරම්භ කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම යම්කිසි පාසලක සමහර පාසල තියෙනවා ළමයි කිලෝමීටර් 3-4 පහින් ඇවිදගෙන යනවා. ඒ පාසලේ වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවකුත් නැහැ. ඒ නිසා මේ පාසල් එකිනෙකට මර්ජ් කරලා එක පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව ධාරිතාව 1500කටවත් ගෙනෙන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම විද්‍යා විෂය ධාරාව උගන්වන පාසල් තියෙන ලංකාවේ 1029යි. ආවම මට්ටමින් ලෝකෙත් එක්ක තරඟ කරලා දිනන රටක් බවට පත් වෙන නම් මේ පාසල් සංඛ්‍යාව අර ඔබතුමන්ලා ජාතික පාසල් 1000ක් හදනවා කිව්වා වගේ මේ විද්‍යා උගන්වන පාසල් 1000ක් මේ වැඩි කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. මොකද හේතුව දැන් අපි දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්‍යාව දියුණු කරන වෙනකොට මිත්‍යාව දියුණු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මහාචාර්යවරයෙක් හැටියට ඔබතුමා විද්‍යාව දියුණු කරන්න උත්සාහ කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ අපේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ එන්න මාස 4ක් වගේ කාලයක් යනවා. මේක අඩුම තරමෙන් අර මොනරාගල දිස්ත්‍රික්ක මන්ත්‍රීතුමත් කලින් කතා කරා මේ කාර්යක්ෂම කාලය අපතේ යවන්නේ නැතුව මාස 2ක් දක්වා අඩු කරන්න පුළුවන් නම් ඒකෙනුත් රටට වැඩක් වෙයි කියන එක මම ඉල්ලා හිටිනවා. ඒ වගේම ගරු අධ්‍යාපන ඇමතුමනි දැන් උදාහරණයකට 2017 සංඛ්‍යාලේඛන අනුව රජයේ විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගත්තු දරුවන් ඉන්නේ 7% අවුරුද්දේ. දේශීය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් 4.1%. විදේශගත අධ්‍යාපනය ලැබෙන ප්‍රමාණය 4.1%. වෘත්තීය පුහුණුව ලැබපු කට්ටිය 22%. සමබලකායට ඍජුව ගිය කට්ටිය 62.8%. අපේ අධ්‍යාපන ක්‍රමයේ දියුණුව නම් අපි දියුණු රටක් බවට පත් වෙන්න ඕන නම් සමබලකායට ඍජුව යන මේ 62.8 10%ටවත් අපි අඩු කරන්න පුළුවන් වැඩසටහනක් හදන්න ඕන. මොකද හේතුව දැන් අපි දන්නවා දැන් බොහෝ අය විශ්වවිද්‍යාල උපාධිය ගත්තයින් පස්සෙත් මහපාර උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වයක් මතුවලා තියෙනවා. මොකද හේතුව රස්සාව ඉල්ලන්න එහෙම උපාධිය අරගෙන උද්ඝෝෂණය කරන්න වෙන තත්ත්වය මතුවලා තියෙන්නේ අපේ විෂය නිර්දේශයන් රැකියාව වෙළඳපොළ ඉලක්ක කරගත්තු විෂය නිර්දේශයන් නොවීම. මං හිතන්නේ මේවට ලොකුවට මුදල් ඕනේ නැහැ. අඩුම තරමින් 9 වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා විෂය නිර්දේශ ලංකාවේ රැකී සහ දේශීය සහ විදේශීය රැකියාව වෙළඳපොළ ඉලක්ක කරගෙන මේ හදනව නම් මං හිතන්නේ තව අවුරුදු 5ක් 10ක් යනකොට මේ ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකින් විසඳන්න පුළුවන්. මොකද හේතුව හැම කෙනාටම රජයේ රස්සාවල් දීලා රටක් දියුණු කරන්න බෑ කවදාවත්. මොකද අපි විපක්ෂය වුණත් අපි ඒක පිළිගන්න ඕන. මේවායින් දේශපාලනය කරන්න නැතුව මොකද හේතුව පුද්ගලික අංශයත් එක්ක ඉස්සරහට යන්න නැත්නම් ලෝකේ එහෙම දියුණු වෙච්ච රටවල් මං හිතන්නේ මන්නම් දන්න තරමට එහෙම ලොකු දියුණුවක් අරගෙන නැහැ. ඒ නිසා අපි දන්නවා සාමාන්‍යයෙන් පුද්ගලිකාංශයේ විදාග නිලධාරීවරයෙක් රජයේ උපාධිධාරියෙක් ලබන්නා වූ පඩියට වඩා වැඩි පඩියක් ලැබෙනවා. මේ පුද්ගලිකාංශය සම්බන්ධව තියෙන්නේ වැරදි අවබෝධයක්. මොකද හේතුව සමහර අය හිතනවා මේ විස්වාම වැටුප අරගෙන මරණකම් ජීවත් වෙන නම් රාණ්ඩු රස්සාවක් කරන්න ඕන කියලා. නමුත් පුද්ගලිකාංශයේ ඉහළ සමාගමක වැඩ කරා නම් මේ හැම සේවකයකටම ETF එක EPF එක වගේම අවුරුදු 5කට වඩා වැඩි කාලයක් වැඩි කරලා අයින් වෙනකොට ග්‍රැටිවිටි එක හම්බ වෙනවා. මේ ග්‍රැටිවිටි එක ආයෝජනයක් විදිහට දාන්න පුළුවන්. බොහෝ අයට මේක සම්බන්ධ අවබෝධයක් නැහැ. ඒ වගේම වාර්ෂික
වැටුප්පුවක්
අපේ අධ්‍යාපන ක්‍රමයේ ඒකට ඉලක්ක විය යුතුයි. අවසාන වශයෙන් මම චූටි කාරණා දෙකකින් ඔබතුමාගෙන් මේ අවසන් කරනවා. දැන් පෞගී කාලේ මේ ලොකු කතාබහක් ආවේ මද්‍රසා පාසල් තහනම් කරන්න ඕන කියලා. මම ඒ ගැන වචනයක් කියන්න ඕන. අධ්‍යාපන මැතිතුමනි මමත් හොඳ සිංහල බෞද්ධ පාසලක ඉගෙනගත්තු පුද්ගලයෙක්. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්න කැමතියි දහම් පාසල් අධ්‍යාපන අනිවාර්යයි. මම මේ පෞගේ පාර්ලිමේන්තුවටත් ගෙනාවා. පාර්ලිමේන්තුවටත් ගෙනාවා මේ දහම් පාසල් අධ්‍යාපන අනිවාර්ය කරන්න කියලා. දැන් දහම් පාසල වගේ තමයි මද්‍රසා පාසල කියන්නේ. මේකේ හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. එක එක්කිනාට ඕන ඕන විදිහට මේක කරන්න දෙන්න එපා. මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය නිර්දේශයට ගෙනල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයේ නියාමනයට යටත් කරලා කළ යුතුයි. එහෙම නැතුව මේවා බලහත්කාරයෙන් නවත්තලා කරන්න පුළුවන් වැඩ නෙමෙයි. අනෙක් පැත්තෙන් තමයි දැන් කොළඹ නගරයේ ඔබතුමා ගත්තොත් ආනන්ද විද්‍යාලයට අවුරුදු ළමයි 400ක් ගන්නවා. එක මුස්ලිම් ළමයට යන්න පුළුවන්. ඔන්න ඔතනින්ම තමයි ජාතිවාදී අන්තවාදී උදා වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් මර්දානේ සෛරා විද්‍යාලයට සිංහල ළමයින්ට යන්න බෑ. මෙන්න මේක මේ ක්‍රමයේ නැති කරන්න ඕන. දැන් විශ්ව ජනතාව ඉන්න තැන්වල සිංහල මාධ්‍ය පාසල්වල දෙමළ මාධ්‍ය ඒකකයකුත් දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල මාධ්‍ය ඒකකයකුත් ඉන්නවා. මේ සංස්කෘතික අවබෝධය ආවොත් තමයි අපේ රටට අනාගතයක් තියෙන සුගතියක් තියෙන්නේ. දැන් මම ඒක මේ ගරු ඇමැතුමනි අධ්‍යක්ෂකවම දන්නවා. මොකද හේතුව අපි පාසල් කාලයේදීත් දේශපාලනයේදීත් මීට පෙර මාධ්‍ය දිනේදී අපිට ජාතිවාදයක් අන්තවාදයක් කොහෙවත් තේරුණේ නැහැ. එකිනෙකාගේ සංස්කෘතියන් සම්බන්ධව අවබෝධයක් තිබ්බා. ඒ අවබෝධයට ගරු කිරීමේ මේ පුරුද්ද අපට ආවේ මම සිංහල බෞද්ධ පාසලක ඉගෙන ගත්තු නිසා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉතාම ආදරෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ වැඩසටහන ආරම්භ කරන්න. මොකද හේතුව දැන් ඒක ක්‍රියාවෙන්මට ඔප්පු කරන්න පුළුවන්. දැන් මේ තරම් ආණ්ඩුව අන්තවාදය සහ ජාතිවාදය මුදාහැරලා තියද්දී කොළඹ දිස්ත්‍රික්කේ මට දෙවණියට එන්න පුළුවන්කම ලැබුණේ සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලම ඡන්දෙ දුන්නු හින්දා. සිංහල දෙමළ මුස්ලිම් තුන්ගොල්ලම ඡන්දෙ දුන්නු නිසා. ඒ නිසා මම හිතන්නේ අපි අනාගතයට පූර්වාදර්ශයක් වෙන නම් සමහර මුස්ලිම් ගම්මානවල දෙමළ මාධ්‍ය පාසල් විතරයි තියෙන්නේ. එතකොට ඔව් සිංහල
සංස්කෘතියක් සිංහල ගම්මානවල
මේ සමහර පාසල් වලට මුස්ලිම් දරුවන් සිංහල දරුවන්ට මේ සිංහල පාසලට අතුලත් වෙන්න බෑ. මෙන්න මේ විෂම චක්‍රය අයින් කරලා සංස්කෘතියන් පිළිබඳව අවබෝධයක් එන සංස්කෘතින් වලට ගරු කරන එකිනෙකා සම්බන්ධව අවබෝධයක් ඇති වෙන පාසල් අධ්‍යාපන රටාවකුත් නිර්මාණය කරන්න ඔබතුමාගෙන් ඉල්ලා සිටමින් ඒ කටයුත්ත ඔබතුමා කරයි කියලා බලාපොරොත්තු වෙමි. මම කතා අවසන් කරනවා. බොහොම ස්තුතියි.